සෑම දින විට තෙරුවන් සමවත වේවා යනුවෙන් අදහස් වනදී ග්‍රහ කර දෙන්න කියලා මේ තව ඉල්ලීමක් තියෙනවා. තෙරුවන් සමවත කියන වචනේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ යම් ස්වභාවයක් ඇද්ද? ඊ අප්‍රමාණ ගුණ ස්වභාවයට ඇතුළු වීම. ඒ ගුණ ස්වභාවය යම් කෙනෙක් සිහි කරලා ඒ ගුණ සමාවයේ පත්වීමට අවශ්‍ය කරන හිතවිලි ක්‍රියාවදන් ක්‍රියාත්මක කරනකොට ඒ මානසිකත්වයේ ගුණය තුළ පිහිටනවා. ඒ ගුණ අනන්තයි, අප්‍රමාණයි. අප්‍රමාණ ගුණයක් තුළ පිහිටපුවහම ඒ ගුණේ යම් ස්වභාවයක් ඇද්ද? ඒ ස්වභාවය තමයි ඒ මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. එහෙනම් ත්‍රිවිධ රත්නයේ තරම් යහපත් සමාධියේ පූර්ණත්වය තව කොහෙවත් ලෝකේ නැහැ. යම් සමාධියකින් යම් ගුණයක් අග්‍ර නම් ඒ බුද්ධ රත්නේ, ඒ ධර්ම රත්නේ, ඒ සංඝ රත්නේ. ඔය ත්‍රිවිධ රත්නේ සතු යම් සමාධියක් ඇද්ද? ඒක උපමාවකින් කියනවා නම් කැලේ ඉන්න සත්තුන්ගේ සියලු පිය සටහන් ඇතාගේ ඇත්පියත ගොඩු වෙනවා, ගොනු වෙනවා වාගේ, ඇත්පිය තුළට අඩංගු කරන්න පුළුවන් වාගේ, සියලුම අය දකින මොන ජාතිය හොඳ හොඳ කියන සමාධි තිබුණා. ඒ සියලුම සමාධි මේ බුද්ධ ශාසනය තුළ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ගුණ සමාධිය තුළ ඇතුළත්. එින් එහා ඒක ඊට වැඩි සමාධිය ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි ඕනම කෙනෙකුට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ සිහි කරගුවාම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන මේ දස අනුස්සතියෙන් තුනක් මුල් කරගෙන හටගන්න සමාධිය පිහිටනවා. මේ සමාධිය අප්‍රමාණයි. අප්‍රමාණ ගුණ ඇති සමාධිය. සම කරන්න පුළුවන් අන්‍ය සමාධියක් නැහැ. ඉහළම සමාධිය. ඉතින් ඒ ගුණ පිළිනා ඒ ගුණය තුළ හිත පිහිටියන පස්සේ ඇති වෙන සමාධියට අනික් ඕන සමාධිය සමවැදීම નિરાයාසයෙන් හැකියාවක් ලැබෙනවා. මොකද මේ ප්‍රධාන මහා සමාධියට කොටු වෙලා තියෙන අනික් ඔක්කොම පළවෙනි එක හුරු වුණොත් එහෙම ලෝකේ අනන්ත සමාධි සමවැදීමේ හැකියාවක් කියයට ලැබෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නේ සමාධිය කියන එක මෙහෙම විශේෂ දෙයක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඔය සම 40 කර්මස්ථාන ආදී සමාධි කීයක තියෙනවා ඒවා. ඉතින් එහෙම ක්‍රමයක් ඉස්සර ඉඳන් තිබුණා. ඒවැ සම 40 කර්මස්ථාන කියන ක්‍රමී. ඉතින් ඒවා මේ බුද්ධ ශාසනයකත් ඒවා තියෙනවා. ඒම සමාධි ක්‍රමයක්. ඒවා ඇදි විශේෂ ඒවා තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ දස කසින, දස අසුබ, ඒ වගේම දස අනුස්සති, ආහාරයේ පටික්කුල සංඥා, ඒ වගේම චතු ධාතු වැවත්තාන කියලා මේ මේ ධාතු මානසිකාරයේ මේ ආදි වශයෙන් සම 40කට එනකන් කර්මස්ථාන විග්‍රහ වෙනවා. හැබැයි මේ සියලුම කර්මස්ථාන වලින් පෙන්නපු ඒ කර්ම අරමුණු සියල්ල මේ ත්‍රිවිධ රත්නයේ ගුණ සමාධියට අලංගු. ඉතින් ඒ නිසා බුදුන්ගෙන සිහි කරන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන ඇති වෙන සමාධිය ඒ තරම් බලවත්. දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන ඇති වෙන සමාධිය සම කරන්න පුළුවන් තවත් සමාධියක් නැහැ. ඒ සමාධිය සියලුම සමාධීන්ගෙන් පූර්ණයි. ඒක තමයි බුදු මේ ත්‍රිවිධ රත්නයේ සමාධියේ සියලු සත්‍යයට මේ වාක්‍යන්නේ වටිනාකම දැකලා. තමයි යමක් දැකනම්, යම් වටිනා දෙයක් දැකනම් ලෝක සත්‍යය අකමැති වුණා කැමැති වුණත් ඒක දෙනවා. දැන් අපිටම ළමයින්ට තියෙනවා කියලා කුෂ්ඨ රෝගයක්. තාතලා කුෂ්ඨ රෝගයක් තිබුණා. තාතා වේතක් කරගත්තාම දැනගත්තා මේකෙන් කුෂ්ඨ රෝගී සුව වුණා අත්දැකීම. දැන් තාතා හරි කැමැති ළමයි ටික කුෂ්ඨ රෝගී නැතුව නිරෝගීව ඉන්නවනම්. හැබැයි වේත ගේනකොට ළමයි ඇස් දෙකත් නාහිත වහගෙන කෑ ගහලා දුවන තිත්තයි වට ගන්ධස්සාරේ වේවා මට මෙයා පොවන්න එපා කිය. දැන් අල්ලගෙන බලෙන් පොවන්නේ නැද්ද? පුළුවන්. තාතා පොඩි වුණ පොවන්න දක්ෂ නිසා. මෙයාට වර හැදලා ගන්නවා කටේ බෝතලේ ගහලා හරි කවන්නේ කෑ ගහදි අඬදි වේත ටික පොවනවා. තාතාල පවුද? ළමයා අකමැත්තෙන් දුන්නා කියලා ළමයි ප්‍රත්‍ය වෙලා නැද්ද? අකමැත්තෙන් බිව්ව හරි වේත හරි නම් ලෙඩේට වේත ප්‍රත්‍ය වෙලා හිටන් ළමයා සුව වෙනවනේ. ඒ වගේ බුදුරන් වහන්සේ දේශනා කරන අඬපල්ලා මොරදීපල්ලා මේ මාර්ගය වෙනස් කරන්න දෙපා. මොකක් නිසාද? හේතුවට අනුකූල ඵලයයි. මේ හේතු න්‍යායයක් තියෙනවා මේ මාර්ගයේ වලන්ද. ඒ මාර්ගයට අනුකූලව දුක් වේවි හරි වැඩුවොත් හේතුවේ ඵලය ලැබෙනවා. ඒ නිසා බලන්න මාර්ගඵල අවබෝධය ලැබෙනවා කිසි අඩුපාඩුවක් නැහැ. උපමාවක් දෙනවා. මොනවද? ඒ කාලේ කරපු එළගි තෙල් හදාගත්ත ක්‍රමයක්. මුදෝපු කිරි අරගෙන ඔය පාන්තර සීතල වෙලාවක වතුරට දමලාය කිරි පත්තක් අරගෙන මේකෙන් කලත්ත කලත්ත ගහනවා. ගහනකොට ඒකේ තියෙන තෙල් ටික වෙනම වෙන් වෙලා උඩ හයි වෙච්ච තෙල් කට්ටියක් වශයෙන් එළගි තෙල් ටික උඩ හිටිනවා. දැන් මේ තෙල් ගත්ත ක්‍රමය. එළගි තෙල් ඒ කාලේ ගත්ත ක්‍රමේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා දෙන්නේ මේ වැඩේට වැහැලා. එක්කෙනෙක් අඬ අඬ මේ පත්ත ගහ මේ තෙල් ගන්නවා. එක්කෙනෙක් හිනහවි සන්තෝෂයෙන් මේ වැඩේ කරනවා. දෙන්නගේ තෙල් වල අඩුවක් තියෙනවද කියලා. අර අඬ අඬා කරුවොත් වැඩේ හේතුව හරියට කැරිවනා හේතුවේ ඵලෙ එහෙම ලැබෙනවා. ඇඬුවා කියලා හිටන් ඒක අඩු වෙන්නේ නැහැ. හිනහ වුණා කියලා වැඩි වෙන්නේත් නැහැ. හරියට වැඩේ කිරුවා නම් ඊළඟ තෙල් හම්බ වෙනවා. මේ බුදුරණන් හදේ මෙන්න මේ උපමා පෙන්නලා කියනවා. අඬලා දුක් වෙවි හරි කමක් නැහැ, මේ කාමයන්ගේ දාහයන් එනකොට අඬපල්ලා දුක් වියල්ලා ඉවසපල්ලා. මේ මාර්ගය අනුගමනය කරහල්ලා වැඩි කල් යන නිසා ඵලේ ලැබෙනවා. එදාට ඵල නිදහම්. මේ එහෙම එකක් මේ න්‍යාය ධර්මය බුදුදහම. තමන් කැමතුන ඵලිය ලැබෙන එකක් නෙමෙයි. හේතු අනුකූල ඵලය. අනේ මේ විග්‍රහ කළා වෙන්නලා තියෙනවා. මෙන්න මේ වගේ. ඉතින් අපිට තියෙන හැම එකක්ම මේ සමාධියක් ලබා ගන්නවා නම් අඬලා හරි කමක් නැහැ, මේ ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ කටයුතු කරනට ඔහු කොච්චර වියවුල හරියක ලැබෙන ක්‍රමයක් තියෙන ලැබෙනවා විලාව. ඉස්සෙල්ලා අකමැති. දැන් අපි පොඩි උපමාවක් අපි දන්න එකක් අරගමු. පුංචි ළමයි මේ සෙල්ලම් කරන්න පටන් ගත්තාම ඒ ළමයි හරි කැමති සෙල්ලම් කර කර ඉන්නේ. නමුත් ළමයින්ට ළමයින්ගේ විවේකයක් අවශ්‍ය නිසා අම්මලා මොකද කරන්නේ? ඒ වැඩ කරගන්න දැයි ළමයාට විවේකයක් අවශ්‍ය නිසායි නැත්නම් ලොකු වෙහෙසක් ඇති වෙනවා ළමයාට හොඳ නැති හිඳයි ওই දවල්ට කෑ මෙහෙම කන්න දීලා නාවල ඔක්කොම කරලා හා පුතේ ඉන්න පොඩ්ඩක් පොඩ්ඩක් බුදියා ගන්න. අර සෙල්ලම් කරලා පුරුදු එක පැනලා දුවනවා කෑ ගහලා බෑ බෑ මට බුදියෙන්ද බෑ කියලා. ගිහින් අල්ලගෙන එනවා උසගෙන. අඬනවා බුදියෙන්ද බෑ කියලා. ගෙන ඔවිට ගිහින් තියාගින්න මොකද කරන්නේ පොඩ්ඩක්? කකුල් දෙක උඩ දෙනවා එහාට මෙහාට හොල්ලනවා. ආ ආ ආ කියලා. ඊට පස්සේ හා ගිහින් ඵලයක් ගොඩ දැසල්ල මට. ඔළුව හොල්ල හොල්ල කියන බුදි කරවන්න කියන නිසැරි. අර පොඩි එක. දැන් මොකද වෙන්නේ? මේ වෙනසක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ හේතු අනුකූල ඵලයක් තියෙනවා. ඉතලා මේ සෙල්ලම් කරන්න කැමති වාගේ පංචකාමයන්ට කැමති ලෝක සත්වයාට ආර්ය මාර්ගයේ මහා හරි අමාරුවා. ඇහැ සංවර කරගන්න, කන සංවර කරගන්න, දිවනාසය සංවර කරගන්න හිතෙන්නේම නැහැ. හැබැයි යම්කිසි උපක්‍රමශීලීව හෝ කල්යාණ විතර සම්පත්‍ය ආශ්‍රේ නීති රීති මාලාවක් ඇති හරි ඔහු හික්මෙව්වොත් එහෙම. හික්මෝ ගියා ටික වෙලා යනකොට අර ධර්ම සතිය ධර්මාස්වාදයේ නැගිලා ඇවිදිලා මොන පංචකාමී කියන්නේ මොන තරම් මුලාවක්ද, මේකෙන් අහ කියලා අපනේ මේ සමාධිය කොච්චර සාන්තද ප්‍රණීතද, මේ ප්‍රඥාව කොච්චර නිදහස්ද, සත්‍ය කරා ගෙනියනවාද කියලා විශාල හැඟීමක් ඇති වෙලා හිටන් ධර්මයෙන් නැඹුරු වෙනවා. ඒ නිසා තමයි බුදුරණහත් දේශනා කළේ මේ කැමැත්ත අකමැත්ත නෙමෙයි යෝනි කොහොමරි කරන්න පුළුවන් නම් උත්සාහ කරපල්ල උඹලට යහපතක් වෙනවා කියලා මේ විදිහට උපමා කරලා පෙන්නලා තියෙනවා. එප වෙනවා උඹලට මේ සතර සතිපට්ඨානි හත් දවසක් වැඩපල්, හත් අවුරුද්දක් වැඩුවොත් අනාගාමී ඵලයට එප වෙනවා. මෙහෙ පෙන්නනවා මොකද වෙන්නන්නේ? අමාරුයි තමයි කරන්න. මෙච්චර කාලයක් සඳ සංසාර ගමනේ ඇවිදilla. රාග දේශ මොහයන් ගැලවිලා ඒ පැත්තට හිත වැදිලා. එහෙම හිටපු කෙනාට හරි අමාරුයි මේකෙ මිදෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් ඒකෙන් මිදුණා නම් මේ අද්දවේ ඒකාන්තී හිත සංවර කරගෙන මේ ධර්ම සුවේට ධර්ම සතියේට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ යාට ලෝකේ මෙච්චර වටිනා දෙයක් තව කොහෙවත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තමයි ගහන්නේ අම්මලා තාත්තලා බලමුකෝ කොල්ලා මෙච්චර හොඳට සෙල්ලම් කර කර හිටියා. දැන් අර පොතකුත් අරගෙන ඉඳන් අර කාමරේට හිංගාගෙන කතා කරපුවා. කතා කරන්නෙත් නෑ, මොකුත් නෑ. මොකක් කරාද මේ හාමුදුරු කොල්ලාට එක්ක ගිහලා කොල්ලාට අමුතු බණක් කියා දීලා දැන් ඒක ගේ ඉඳොට්ට වහින්නේ. අපි එක කතා කරන්නෙත් නෑ කියලා අඬනවා. අල්ලා හිටන් පත්තරවල ලියන්න කියලා තියෙනවා. මේ මහ විපරීතයක් කරනවා. මේ දරුවන්ට මොකද මේ කරන්න හදන්නේ? දරුවෝ හැදිලන්නේ. කවුද ඔබ තෝරාගන්නේ? මං විපරීතයක් කළා කියන වචනේ යන්න කියන්න වන්නේ ඔහොම නෙමෙයි. මෙන්න හාමුදුරුවෝ හැමෙල ගියාට පස්සේ මේ කෙල්ලයි මේ කොල්ලයි උන් දෙන්න ඔක්කොම දූෂේලා අන්න ගහක් ගානේ රවුම් ගහ ගිහිලා හිටන් කබ් එකක් ගානේ මෙන්න එහෙම ගිහිලා හිටන් ඒවැ දූෂේ වෙලා මෙන්න මේ කෙල්ල වැඩියකුත් හදාගෙන මෙහෙ ඇවිදilla මොන එකක්ද මේ වෙලා තියෙන්නේ? අන්න එහෙම කිව්වනම් මං කන්නේ වැරදි, මේ කන කියා යුනේ වැරදි. ඒක නැහැදිච්චකම වෙලා මේ හැදිච්චකම සංවරත්තේ නැහැදිච්ච දෙමාපියන්ට පේනවා ළමයි නැහැදිලා ගිය කන්නාඩිය ගලවගෙන බැලුවා නම් ළමයි දිහා ළමයි අපිට වඩා සාන්ත වෙලා කියලා කියන්නේ වෙයි. අපි ඒ කාලෙදි අපිට මුලයක් තිබුණේ නැහැ. අපි පණ ඇලකක් දඟලලා කොහොම හරි මේ විවාහ වෙලා හිටන් මේ හදාගෙන මේ ජීවිතයක් ගත කරනවා. ඉතින් උන්ට දැම්මම මොලේ හැදිලා උන් දන්නවා මේක මහා ගිනි ගොඩක් කියලා උන් ඒකත් අතරලා ඉන්නවා. ඉතින් අම්මලා කෑ ගන්නවා හරි වැඩේ ඉන්නේ වෙලා තියෙනවා. දරුවෝ කසාද වදින්නේ නැහැ විවනහල ගියේ. දුක දැකලා තියෙන දුක් ගිනේට පණ ඉදායි සරයා. ඉතින් බුදුරන් වහන්සේ වැඩ ඉන්නේ කලෝ ඊට හපන් ගිලා තියෙන බුදුරන් වහන්සේට වැන්නුවා. වතුර පොදක් දෙන්න එපා, ගමට එන්න දෙන්න එපා. ඔය මායාකාරී ආවර්තනී මායාවක් තියෙනවා. වසීගුරුකංකාරී ආපුහම අපේ ළමයි වශයෙන් කරගෙන යනවා. උන් සිවුරුදා ගත්තට පස්සේ ආයේ අපි දිහා බලන්නෙත් නැහැ, ඉන්නෙත් නැහැ. ගම සරත්තත් ඇතලා සම්පත් ඔක්කොම අත්හැරලා යනවා. රත්තරන් කන්දක් දුන්නත් උන් ඒවා බාර ගන්නෙත් නැහැ. මහා මායාකාරීගේ මායාවකට ඇවිල්ලා පලාතට එන්න දෙන්න එපා, කන්න දෙන්නත් එපා. ලිවාපියාව ලින් කිව්වා. පිදුරු දාලා ලින් බැහුවා එකතැනක. අපිට මොනවා කියන්නේ වැඩක් ඇදී කොච්චර සුළු දෙයක් මේක. මේ ධර්මයේ උපරිමයෙන් පෙන්වා දුන්න බුදුරජාණන් වහන්සේට දෙමව්පියෝ එකතු වෙලා රටවැසියා එකතු වෙලා තමගේ දරුවෝ එක්ක යනවා අරන් ගිහිල්ලා නම් මහාන කළාට පස්සේ මෙන්න මෙහෙම තත්ත්වෙට පත් වෙනවා කියලා උන්වහන්සේට විරුද්ධව නැගී හිටියා මුල් කාලේ. මොකද දකින්නේ නැහැ ඒක හොඳ එකක් කියලා. දකින්නේ ලොකු විනාශයක් කරනවා. අපේ සුන්දර රෝගී විනාශ කරලා දානවා. අපි කොච්චර අපලාපුරුත් වෙන්නේ හිටියේ ළමයි විවාහයක් කරගෙන හොඳ සංගීත සම්දර්ශනයක් එහෙම තියලා හොඳ ලස්සනට මෙහෙ කරලා මගුල් ගයක් එහෙම අරගෙන විවාහයක් කළා හිටන් සන්තෝෂයෙන් නෑ දෑයින්ට කියලා කොච්චර බලාපොරොත්තුව ගින්ද හිටී මේ හාමුදුරුව කරපු වැඩ කැටි උන්ට මොනවද මන් දන්නේ වණ කියලා කියලා මොකද කියලා උන්ට බැලු විවාහ වෙන්නේ ඔද ඔබ තමයි මට විරුද්ධව චෝදනාව සෙන්න දීලා තියෙනවා පත්‍රය කියලා දීලා තියෙනවා ඕක බලන්න මං හැමෙන් දාවට පස්සේ ඒ මහත්තයා ඔළුව අත ගහගත්තා අපත්‍ය මේක න අපරාධේ මොකද මෙච්චර මේ මෙච්චර යහපතක් කරන දෙයක් වගේ මහත්තය මොලියත් විඳින්දක වැටුණා කියාපු විස්තර ඒ මහත්තයා නම් මේ තරම් යහපතක් කරන දෙයකට ඇයි මේ අයහපත් ඉදිරිය හිතලා මෙහෙම දේවල් දෙන එක ඒ ලියුම් ටික අරගෙන විසි කළා දැන් මේ නෑ පත්‍රයට මට කිව්වා ලොකු ලීවල් යාදෙන මුල් පිටු ඉඳලා දානවා කියලා ඒක දැන් හිතයි දටි සංගරා විත වෙයි අර පැපරාසියාද මොකද කියලා හංගරාවක් අන්න ඒක තියෙනවා ඔක්කොම දාලා පිටු පහක විස්තරයක් එක්කලා සම්පූර්ණ දහම් විස්තරයකුත් එක්කලා ෆොටෝ එකයි ඔක්කොම අරගෙන දාන්න පොරොන්දු වෙලා අරන් ගියා දැන් මේ සැරේක දාලා තියෙනවා කියලා ආරංචි හිතයි දටි පත්‍රේ නෑ සංගරාවේ ඉතින් මොකද අන්න මේ වගේ වැඩ වෙනවා ඉතින් එහෙම ලොකු වාසනාවක් තිබුණා ඒ මහත්මයා මා හැමෙන් දාපු නිසා ඒක තෝරා ගත්තා සාකච්ඡා කරලා නම් නිකම්ම දැමන ලොකු අපරාධයක් සිද්ධ වෙන්නේ හොමිය බොහොම වටිනා දෙයක් ලෝකෙන් ඉවත් වෙලා යන්න හේතු වෙනවා. එහෙම වුණාන වල පාරවල් එහෙම වදිනවා. ඉතින් හොඳට සිහි බුද්ධියෙන් තේරුම් ගන්න මේ ළමයි කවදාවත් නැහැදිච්ච කෙනෙක් වෙන්නේ නැහැ. දස අකුසල් නොකරන දරුවෙක් හැදෙනවා මිසක් වෙන කවුද හැදෙන්නේ? ඒ දරුවා දස අකුසලෙන් බැහැර වෙච්ච කෙනෙක් වෙනවා. ඒකේ වටිනාකම අසීමිතයි. නමුත් අමල සාත්‍ර බලාපොරොත්තු වෙන්නේ දස අකුසලෙන් මිදිච්ච කෙනෙක් කරගන්න නෙමෙයි. අර බයික් කවලක් අරගෙන ඕකෙදි අර රේන් කෝට් එකකින් දාලා ඔළුවත් වහලා ඉතින් ඔක්කොම කළා මේ සංග්ලාස් එකක් එහෙම දාලා කොල්ල රවුමක් ගහලා එනකොට කොච්චර රජ කුමාරියක් වගේ අපිට පේන්නේ ඉතින් ඒ જાතිය කොල්ලෙක් හදාගන්න හිතා හිටියා දැන් ඌ සරමයි කමිසි යදින් දොට්ට වැහලා යන්නේ අපොච්චි අපිට වෙච්ච දෙයක් කියලා අම්මලා දුක් වෙනවා තාත්තලා දුක් වෙනවා මම මොනවා කරන්නද උන්ට මේ බොට්ට වැරුවල වෙලක් නෑ කියලා තේරුණාට පස්සේ උන් කල්පනා කරන්නේ ඉතින් ඇඳුමක් වශයෙන් ලැජ්ජා විශ්සාන මුවහින් ඇඳුමක් ඇඳගෙන ගියාම අපිට හොදරම ඇති මොන මාන්නයක්ද ඒ හිත වැලිච්ච හිතේ ලක්ෂණේ නමුත් ඕක අම්මලා සාතල සමහරලාවට බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ නැත්නම් ඕක හිතනවා ළමයින්ට වික්ෂිප්තියක් ඇති වෙලා. ඉතින් ඒ වගේ අදහස් ගන්නවා. නමුත් ඒ වටිනාකම අසීමිතයි. එහෙම දරුවේ දෙමාපියන්ට ලැබෙනවා නම් ඒකේ වටිනාකම දෙමාපිය දන්නේ නැතුව මිස දෙමාපියන්ගේ මුළු ජීවිත කාලේ එච්චර වාසනාවක් නැහැ එහෙම දරුවෙක් හදාගන්න පුළුවන්. ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ අවුරුදු 15ක් 20ක් 30ක් යනකම් කියලා කියලා ඔක්කොම කරලා හදාගන්න බැරි වෙච්ච අමුතු සංවරත්වයටපත් වුණා නම් මේ දවස කිර දෙයකට බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොනතරම් වටිනා දෙයක්ද මිත්‍ර වෙනහ පරිවර්තනය කරලා ගන්න පුළුවන් ඒ බණ පදයක් අපේ කටින් කියවුණා කියවෙන බුදුබණ ඒ බුදුබණ පදයක වටිනාකම කොච්චර වටිනවද කියලා දැනගන්න අපි ලොකු වාසනාව ඒක ස්වභාවය ඉතින් ස්වාමීන් වහන්සේලාට සමහරලාට බුදුම හිතෙනවා මොකද්ද මේ ඊ හාමුදුරුව ඇත්ත වශයෙන්ම උදේ ගියේ ගමන් රැ වෙනකම්ම ඒගොල්ලන් බණ කිය කී ඉන්නවද කොහොමද ඉන්නේ උතෙන්ට එලාහම එහනවා ඉතින් අර ඉන්න කට්ටිය ඇවිදලා කොහොමද ඉන්නේ? ඒගොල්ලෝ මේ කවද පුහුණු වෙලාද? ඒ අයත් ඉන්නවා, බණ අහන අයත් ඉන්නවා, බණ දේශන අයත් ඉන්නවා, කාලේ ඉවරයි දන්නේම නැහැ. අනේ අපච්චි තව ටිකක් පැයක් තව මේ කිව්වනම් අදහස් ඉන්නේ මොකක් නිසාද? සබ්බාන් රතින් ධම්ම රතිය ජිනාති කියලා බුදුරන් වහන්සේ මේ සියලු රතියට වඩා ධර්ම රතිය දිනනවා කියලා පෙන්නපු ධර්ම සුවය. ඒ ධර්ම සුවයට මේ සියලු දුක් කරදර දුරු වෙලා කියලා පුදුම සාන්තියක් ඇති වෙනවා. ඒ බුදුරන් වහන්සේගේ සද්ධර්මයේ හැටි. ඒ ධර්මයේ වාගේ වාගේ වටන හරියන්නේ නැහැ. ඒ ධර්මයේ ධර්මයේ හැටියට පෙන්නුවොත් ඔය සාන්තිය අත්දකින්න වෙනවමයි ලෝකේ. ඉතින් මේක වටිනාකම අසීමිතයි. ඉතින් ඔය දකින්න නැති අය එහෙම අදහසුත් ගන්නවා. ඒකයි මම මේ කිව්වේ. එහෙම මට දැනගන්න ලැබිලා තියෙනවා. එහෙම අදහස් වෙලා තියෙනවා කියලා. තවත් මේ උසස් පෙළ අධ්‍යාපනයේ ලබන ශිෂ්‍ය ඒ වගේම දරුවන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජීවිතය සාර්ථක කරගැනීමට අනුගමනය කළ යුතු උපදේශ. ඉතින් මේ මං අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ කියන හැම එකක්ම ඒකට හේතු වෙනවා. උගෙන ගන්න ළමයාගේ පටන්ගෙන තුන්කුදු මහල්ලා දක්වාම වැරෙන්න පනාදින්න ඉස්සෙල්ලා එනකම් සියලු අයට යහවදක් සිද්ධ වෙන්න හේතු වෙන්නා වූ මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය, නිවන් සාක්ෂාත් කිරීමේ මහා අභිවෘද්ධිය කියන මේ සියල්ලෙන් පූර්ණ දහමක් බුදුරන් වහන්සේ දේශනා කළේ. ඒක අඩු නැතුව ඒක තමන්ට කරලා උපරිමේ මං අනික් අයට පෙන්වා දෙනවා. ඒ නිසා දරුවන්ගෙන් කෙරෙන්න ඕන සියලු යුතුකම් ඉටුකරෙන් දරුව හැදෙනවා. ඉගෙනීමට දැනීමට වෙන් කරව මානසිකත්වයට බොහෝ සියයට දැන් 75ක් 90ක් යොමු වෙනවා. ඉස්සෙල්ලා යොමු වෙලා තිබුණේ 10යි 15යි ඉගෙන ගන්න. ඊට වඩා වැඩි දේවල් වලට මනස ගිහින් තිබුණි. වැඩක් නැති හෙල්ලම් වලට, වැඩක් නැති විකෘති වැඩ වලට. ඒවා වැඩක් නැහැ කියලා දැනගත්තාම ඒ දරුවන්ට ඒ හැඟීමක් එනවා. මේ ලෝකේ අල්ලා ගන්න ඉවෙන් වැඩක් නැහැ. ලෝකේ ඇලෙන බැඳෙන ඉවෙන් වැඩක් නැහැ. හැබැයි යුතුයකමක් ඉටු කරන්න ඇද්ද අකමැත්තෙන් නමුත් මට ඒක කරන්න වෙනවා. එදා ඒ දරුවෝ එතෙන්ට තිබ්බට පස්සේ ඒ දරුවන්ට 10%15ක් ඉසෙල කාලෙ වෙන්ගෙන ඉගෙන ගන්න. දැන් 95%ක් වෙන්ගෙන යන කාලේ. ඉගෙනීමේ වර්ධනය වෙනවා. ඉතින් ඒ ඉගෙනීමේ වර්ධනය නම් මේ ඇසුරු කරපු දරුවෝ ඉහළම සාමාර්ථයන් වැඩි හරියක් ලබලා තියෙනවා. මොකද හේතුව? ධර්මයේ නැඹුරු වෙච්ච කෙනාගේ මානසිකත්වයේ ඒ සෑම ඉගෙනීමකටම හේතුකාරක වෙන විදිහට අවශ්‍ය පරිසරය හැදෙනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ මේක ලොකු බාධාවා. තීන විද්ද උද්දච්ච කුච විදිකිච්ඡාව කියන මේ නීවරණ පහ ඉගෙනීමට බාධායි කියලා බුදුරන් වහන්සේ පෙන්නනවා. ලෞකික ඉගෙනීමට අන්නේ පහ දුර වෙන මාධ්‍යය තියෙනවා නම් ලෞකික ඉගෙනීමට සියලුම කාරණා පහසුකම් සැලසෙනවා. ඒ කට්ටියට කියපු දේ වැටහෙනවා. ඉගෙනගෙන නොහිටුවා මනසට ගෝචර වෙන්න පටන් ගන්නවා. ගෝචරලා වැටහෙන්න පටන් ගන්නවා. මෙහෙම දැනීමක් ඉගෙනීමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා තමයි විශිෂ්ට සාමාර්ථයක් ලැබීමට හේතු වෙන ශක්තිය ඒකාන්තයෙන් ලැබිලා තියෙනවා මේ ඇසුරු කරන දරුවන්ට. පරයිදිලා නැන්නේ. ඒක ධර්මයේ ස්වභාවය. ඉතින් ඊට වඩා මොනවද කියන්න තියෙන අවුති පෙත තුන්කක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. මේක වටිනාකම කාලේ මදි හොඳටම. නමුත් හිතාගන්න විශ්වවිද්‍යාලයන් අයටත් ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න අයටත් මොන්ටිසෝරි කියන පල්ලිහා පන්තිලා උඩනේ සියලුම දරුවන්ට ඉගෙනීමේ උපරිමයේ ලබන්න හේතු වෙන වාසනාවන ධර්ම මාධ්‍යයක් මේ බුදුදහම තුළ තියෙනවා. බුද්ධහම ඇසුරු කරන අයට පළ දින්නේ නැහැ කවදාවත් ඒ ජයග්‍රහණ සියල්ල ලැබෙනවා. මොකද ඒවා පව් නෙමෙයි. ඉගෙන ගන්න ඒවා පව් නෙමෙයි. ඒක මේ සමාජය තුළ ජීවත් වෙන කෙනෙක් විසින් කළ යුතු යහපත් වැඩපිළිවෙළ. බුදුරන් වහන්සේ තහනම් කරලා තිබුණේ නැහැ ඒවා. ඉන්න බුදුරන් වහන්සේ උපරිමයට යන්න පුළුවන් කෙනාට ඕකත් අත්හැරලා හිටන් ඉහට යන්න පුළුවන් නම් ඒ ටික කරගෙන අප්‍රමාදව නිවන් අවබෝධ කරලා අරිහත් වෙනපත් පියල්ලා කියලා ඒ හේතු වාසනාවන්ත එතන ඉන්නවා නම් එකනේ දෙන්නේ කරි ඒ අයට උපදෙස් දුන්නා. අනිකයට ඒවා ඔක්කොම කිව්වේ නැහැ ඔක්කොම කියලා විරුදායින්ලා කිව්වේ නැහැ. අනිකයට පෙන්නේ මොකද්ද? දැහැමින් සාමයෙන් අමුදරුවන් පෝෂණය කරගන්න දෙමව්පියන්ට සලකන්න ඒ කටයුතු කරමින් තමන්ගේ රැකී රක්ෂා දැහැමින් සාමයෙන් කටයුතු කරමින් ජීවත් වෙන කටයුතු කරගන්න මේ මග අනුගමනය කරන ඔබලා පරාජය කරන්න කාටවත් බෑ. කරන කරන හැම වැඩක්ම ජයග්‍රහණය කරනවා. ඔය ආකාරයෙන් දේශනා කරපු දේශනාවක් තියෙනවා. බුදුරන් වහන්සේ නිතරම කරපු දේශනාවක් තියෙනවා. ඉතින් ඒව කවදා බොරු වෙලා නැතිව අපිට පැහැදිලිව පේනවා. මේ ඉස්සර ඇසුරු කරපු අය ඒ ජයග්‍රහණයන් අන්‍යයන් අවිවාහ යනවා. ගිහලා ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් කවදාවත් පැහැදිලිමක් වෙන්නේ නැහැ. ඉතින් ඔය අතරේ කලාතුරකින් හරි එක්කෙනෙක් ඉන්න පුළුවන්. අර සෝඩා බෝතලේ කැඩුවාම එක පාර ඉහළට යනවා මහා ගෑස් එකක්. හැබැයි දිගටම යන්නේ නැහැ. ඒ වගේ මේ ධර්මාවබෝධයක් ඉස්සෙලාම ලැබුණාට පස්සේ මහා විකෘතියක් වාගේ දැනෙන්නේ. මොකද මෙච්චර වටිනා දෙයක් ඇයි අම්මා බාර ගන්නෙන්නේ? තාත්තර කියනවා ගණන් ගන්නෙ, සහෝදර සහෝදරියන්ට කියනවා ගණන් ගන්නෙ, යාළුවන්ට කියනවා ගණන් ගන්නෙ. මේ කොච්චර වටිනවද? මං එහෙම එකක් නෑ අවබෝධ කළේ. අර මේ හැඟීම මහා කුලප්පුවක් වාගේ වෙනවා. ওই වෙලාවට වෙනවා ළමයා විකෘති වෙලා වාගේ. ඉතින් අර කොහොම හරි මේක දෙන්න ඕන හින්දා ආයිතර සුන්දර ලෝකේ වර්ණනා කරනකොට කේහෙමලක් කතා කරනවා මට ඇවිදilla. මේ කියන එක අහගන්න නැතුව අ සැරට වාගේ අර දෙමාපියන්ට කතා කරන දෙමාපියන් දෙමාපියෙක් වාගේ අර ළමයා අවවාද කරනවා. අවවාද කරන්නේ මොකද? අම්මට හරි තාත්තට හරි ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න මාත්‍රිය හරි හිත පහදලා දුන්නොත් අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙනවා. මගේ අත්දැකීම මම මේ දෙන්න හදන්නේ කියලා ඒක වටිනාකම දකිනවා. දකින්න දරුවා අම්මාගේ පැත්තට හරවන්න හදනවා, තාත්තාගේ පැත්තට හරවන්න හදනවා. තාත්තා අම්මයි මොකද කරන්නේ? තවත් පෙඟිරිලා ඉලැහැද්දිලා ඉන්නේ චිත්‍රපටි බලන්න යන්නයි ඕවා කරන්න බලාගෙන. ඉතින් ඕවා නෙමෙයි යකුනේ දැන් කරන්න තියෙන වැඩ. අපිටත් මෙච්චර මානසිකත්වයේ සුද්ධ කරගෙන මේ තත්ත්වයට පත් වෙලා සැනසෙන්න පුළුවන් නම් ඵලයල්ලා ගිහිල්ලා එක දහස කර පූජා කරන භාවනා කර බලන්න. මේ බුද්ධහමිට කටයුතු කරපල්ලා. කොහෙද යන්න හදන්නේ? මොනවද කියවන්නේ? ඉතින් අර මෙච්චර කල් බොරු කේලම් පරිසවදෙන ප්‍රලාප කියව කියෝ කයි වාරු ගගහ හිටපු ආයත ඔහොම කියනකොට මේ දරුවා අපිට අතු ගන්නන්න දෙනවා. මේක මොකෙක් කියලාද මන් දන්නේ නැහැ. හිතුවක්කාර වෙනවා. ඔහොම කතා කියනවා. දැන් කල් යනකොට ඕකේ යථාර්ථය මතු වෙලා හරියනවා. නැවත ඒ මොකද ධර්මයක් යටපත් වෙලා කාලයක් තිබිලා කාලෙකදී මතු වෙලා ඵල ලැබිලා එනකොට ලෝකයේ අමුතුම ওই විදිහේ හැඟීමක් එනවා. මහා විප්ලවයක් එනවා. ඒ විප්ලවීයදී පස්සේ සාමදානීයටපත් වෙලා කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද මෙහෙම උත්තර දරුවන් හැදෙනවා කියන්නේ බෞද්ධයෝ හැදෙනවා කියන්නේ අපිත් බෞද්ධයෝම කියලා දෙමාපියන්ටත් හිතෙනවා. දෙමාපියෝ ගිහින් කිව්වහම දරුවන්ටත් හිතෙනවා. මේ දෙපැත්ත මේක වා. ඔහොම ගිහිලා කල්යනට හරියනවා. ඉතින් මුල කාර්යය හැම තමා විප්ලවයක් නැතුව බුදුරන් වහන්සේවත් ලෝකේට බුදුදහම විපත් ව්‍යාප්ත කළේ නෑ. මහා විප්ලවයක් මැද කරන්න සිද්ධ වුණේ. අහන්නා ගෝව සංගාමී චාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතික්කීසං දුස්සීලෝහි බහුජ්ජනෝ. ඉතින් මම හරියට සංග්‍රාමීට වැහැපු ඇති හැම පැත්තේම ඉන්නේ ඊපාරවල් කාගෙන නොබියව ඉදිරියට යන්නේ කොහොමද? අන්න ඒ වගේ. හරියට මමත් මේ අසත්පුරුෂයන්ගේ වචෙන් නැවති ඊපාරවල් කාගෙන මේ ධර්ම සංග්‍රාමී ඉදිරියට ගෙනියනවා. බුදුරන් වහන්සේ පෙන්නපු ධාතාවකින් පෙන්ලා දුන්නා මේ බුදුදහම ලෝකේ ව්‍යාප්ත කරපු හැටි. ඉතින් අන්න එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහරట్లాට ওই මේ ළමයන්ගේ වෙනස්කම්, දේවාපියන්ගේ වෙනස්කම් දරුවන්ට පේනකොට ඒ වගේම යාළු වෙලා හිටවු විරිමියාගි ගෑනු ළමයාගි වෙනස්කම් මෙහෙම පේනකොට ওই මහ විනාශ ඒක ඇති වෙනවා ඔහම හැඟීමක්. පහු කාලෙකදී ඔබ හරි ගිහිල්ලා අනේ කොච්චර සාන්ත ප්‍රණීතව දහමක්ද, කොයිතරම් නිවි සැනසීමක් ලැබෙන දෙයක්ද, අපි කවුරුත් ඊට අනුකූලව කටයුතු කරලා ඒ විමුක්තිය ලබා ගමු කියලා ඒ දෙමාපියන්ට දරුවන්ට අන්‍යයන්ට ඒ හැඟීමයි ආගුහමින් ලොකු යහපතක් එනවා. ඉතින් ඒකයි කාරණේ. ඉතින් ඒ වගේ ඉතින් මේ අයට ආර්ය මාර්ගය අනුගමනය කරන අයට අධ්‍යාපනයේ සියලු සුදුසුකම් ලැබෙනවා. ඒ වගේම විහිිත සාමාත්‍ය ලබන්න හේතු වෙන්නා වූ ක්‍රමවේද පෑදෙනවා, ප්‍රතිඵලත් ලැබෙනවා. දේවතාවෝ ඒ අයට යම් කිසි විදිහක ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නා වූ අයට අභිවෘද්ධිය අමිස පිරිහීමක් නැහැ, ලෞකික අභිවෘද්ධිය ලබා දෙන මඟ පාදෙනවා. ඒ අයට යම් කිසි ආකාරයේ උසස් දේවතාවෝ ක්‍රියාත්මක වෙන තැනක ඒගොල්ලෝ ඇසුරු කරන්නා පිරිසට ඒ උසස් දේවතාවෝ උසස්යයි සම්මත වන්නා වූ සමාජයේ යම් කිසි මැති අමිතුරු ඇද්ද, ඒ වගේම අධ්‍යාපන ආදී අධ්‍යක්ෂකලා ඉහිලා ඇද්ද, ඒගොල්ලන්ට තමයි නැඹුරු වෙන්නේ. නැඹුරු වෙලා හිටන් අදහස දෙවනවා මේ දරුවන්ගේ වටිනාකම හැඟෙන්න. හැඟෙනකොට සමුක පරිසෙන ගියාම පළවෙනි තැනිනවා. මොකද වෙන්නේ? අර අදහස දීලා තියෙන්නේ අර මහේසාක්‍ය දේවතාවෝ. ඒ නිසා කවදාවත් අනික් අන්‍යයන්ට වඩා ඒ අයට තැනක් ඉනවා. ඒක ඉතින් අසාධාරණ තැනක් නෙමෙයි, හේතු ඇති තැනක් ලැබෙන ක්‍රමවේදයක්. ඉතින් එහෙම දෙයක් මේ බුද්ධාවේ පෙන්ලම තියෙනවා ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා ඉල්ලා හිටියත් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ, පඬු ගැට ගන්න දෙයක් නැහැ, දෙයියන්ට කියන්න දෙයක් නැහැ. චිත ප්‍රහාද ඇති දේවතාවෝ ඒක කරනවා. ඒ නිසා ඒ දරුව කවදා පිරිහෙන්නේ නැහැ. හැකි රසාවන් නැතුව හිටියත් ලැබෙනවා. ලැබිච්ච එකත් උපරිම එකක් වෙනවා. ඒවා බරද්දන්න කාටවත් බෑ. ඒ ආකාරයෙන් මෙලෝ අභිවෘද්ධිය, පරලෝ අභිවෘද්ධිය ලැබිලා නිවන් සාක්ෂාත් කරගැනීමත් සිද්ධ කරගන්න දෙයක් තමයි බුද්ධ ශාසනය මෙච්චර වටිනවා. ඉතින් පසු කාලිකව පැහැදිලිව තේරෙයි වෙනස. අපිට දැන්ට කියන්න තියෙන්නේ මේ දැන්ට ඇසුරු කරන අය පරාජය වෙන්නේ. දැන්ටවත් ඒ தත්ත්වේ බොහෝ ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. හිතුව හිතුව දේ හරියන ක්‍රමයක් ලැබිලා තියෙනවා. ඒකයි කාරණේ.